සාදු 2017 වසරේ 4 වෙනි මාසයේ 2 වෙනිදා භාවනා වැඩසටහන ඉගෙන ගන්න බැරි දේ ගැන ඉගෙන ගන්න වැඩසටහන දකින්න බැරි දේ දකින්න උත්සාහ කරන වැඩසටහන කරන්න බැරි දේ කරන්නට උත්සාහ කරන වැඩසටහන වඩන්නට බැරි දේ වඩන්නට උත්සාහ කරන වැඩසටහන අත්පත් කරගන්න ලබා ගන්නට බැරි දේ අත්පත් කරගන්නට ලබා ගන්නට උත්සාහ කරන කැප වෙන වැඩසටහන සිවය වචන අතර තියෙන ගම්භීරත්වය යමෙක් නුවණින් ස්පර්ශ කරනවාද ඒ තැනත්තාට හැකියාව ලැබෙනවා තථාගත ධර්මය අත්දකින්න ප්‍රත්‍යක්ෂ කරගන්න මේ ලෝකේ සමහර කතා ඇසුවාම කෙලෙස් වැඩෙනවා සමහර කතා ඇසුවාම කෙලෙස් නැසෙනවා සමහර ක්‍රියාවල් වලින් කෙලෙස් වැඩෙනවා සමහර ක්‍රියාවල් වලින් කෙලෙස් නැසෙනවා කෙලෙස් යනුවෙන් උපකල්පනය කරනු ලබන්නේ කවරක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට හරියට හීමක් නැහැ නිවන් මඟ ගමන් කරන කෙනෙකුට සංස්කාර ලෝකයේ ඕනෑම දෙයක් කෙලෙස් සිත දූෂ්‍ය කරවන ඕනම දෙයක් කෙලෙස් හිත පීඩාවට පත් කරවන ඕනම දෙයක් කෙලෙස් තමන්ද ඇති කරවන කලකිරීම කෙලෙස් ලෝකේ හැම දෙයක්ම තරගකාරීව ජයගත්තත් ඒ සිත ජයගන්න එක ලේසි නෑ සිත ජයගන්න එක හරි අපහසු කාර්යයක් අනේ අපහසුම කාර්ය අපූර්ව අන්දමකින් තාම විශිෂ්ට අන්දමකින් තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නත් ඕනේ දේශනා කරන්නටත් සිද්ධ වෙන්නේ සම්ප්‍රදානුකූලව නෙමෙයි. නිවන් දකින්න සම්ප්‍රදායට බෑ. ඇයි? සම්ප්‍රදාය මතවාද ඔස්සේ ගමන් කරන නිසා, සංකල්ප ඔස්සේ ගමන් කරන නිසා. නිවන් දකින්න එහෙම ස්ථීර වචනයක් නෑ. නිවන් දකින්න ස්ථීර එක දිශාවකට යොමු වෙච්ච සැකසිච්ච එහෙමයි කියලා මාර්ගයක් නැහැ. ඒ නිසා තමයි ඒ කාලේ බුදුවරු කෙනාගෙන් කෙනාට කියපු සූත්‍ර දේශනා විග්‍රහයන් මහ පුදුමයි නේද? අදුම තරමේ සූත්‍ර ධර්මවලට ගියේ නැතත් ඔබ ධම්මපදයේ ගාථා ටික අහලා තියෙනවා දැකලා තියෙනවානේ මොහොතක් බලන්න. ඒ ගාථාව අහලා සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අරියත් වුණා කියලා තියෙනවා. ඒකෝර පේනවා එක් එක් පුජ්‍යලයාගේ මේ සිත ඉක්මවීමට කතා කරන ක්‍රමය පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට වෙනස් කරලා. සූත්‍රයෙන් සූත්‍රයට වෙනස් කරලා. බුදුරජාණන් වහන්සේලාගේ ඒක අයිතිය. ඒ වගේම ආර්ය ශ්‍රාවකයන්ගේ ඒක අයිතිය. ඒ වගේම ක්‍රමෙත් ඒකම තමයි. කායනෝ මග්ගෝ අරියෝ අටාංගිකෝ මග්ගෝ ඒක හරි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කියවෙන්නෙම අපි දෘෂ්ටි ධාරේ වෙන්න උමනා නෑ කියන එකයි. මොන තරම් සත්‍යයක් වුවත් සංකල්පයක් හැටියට පවතින තාක්කල් එය සත්‍යයක් නොවේ. සංකල්පයෙන් කිසි දෙයක් මෙහෙමයි කියලා ඔබ හිතාගෙන හිටියට ඒක සත්‍යයක් නෙමෙයි, ඇත්තක් නෙමෙයි, ඒක ඔබට අයිති දෙයක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ධර්මයේ මෙතෙක් කාලයක් ඔබ ඇසුවා නම් ඒ ඇසූ කරුණ වලින් කීයක් ඔබ ළඟ සංකල්ප වශයෙන් පවතිනවද, කීයක් ඔබ ළඟ ප්‍රත්‍යක්ෂ වශයෙන් පවතිනවද? ඒකයි වැදගත්. ධර්මය හැමදාම නිහඬයි. ධර්මය හැමදාම නිහඬයි. ඉතින් මේ නොතේරෙන බණ කියන්නට හේතුව තමයි මේ නිවන පවතින්නේ තේරෙන තැනක නෙමෙයිනේ. තේරෙන තැනක තියෙන්නේ සංස්කාර ලෝකය. ඔබ නිවන ගැන කතා කරන්න සිද්ධ වෙනවා නම් නොතේරෙන බණ, එහෙම නැත්නම් ඔබ මීට කලින් නොඇසු බණ තමයි ධර්මයේ තමයි හැමතිස්සෙම ඇහෙන්නේ. උඹේ අනනොසුතේසු ධම්මේසු කියන්නේ පෙර අහපු දෙයක් අහනකොට අර ඉක්මනින් මතකය අවදි වෙනවා, තේරෙනවා ඒක. පෙර ඇසුවේ නැති දෙයක් පිළිබඳව කියනකොට මොකද වෙන්නේ? තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ ධර්මය කවදත් උබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා තමයි කියන්නේ. පුතඥයන්ට මේ බෞද්ධ රිටියක් කෝටියක් විතර ඒ කිසි කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ බණපදේ අහලා නැහැ. සංකල්පය අහලා තියෙනවා, බණපදේ අහලා නැහැ. බණපදේ අහලා තියෙන ධර්මයේ දැක්ක කෙනෙක් විතරයි. ධර්මයේ දැක්ක කෙනෙක් විතරයි බණපදේ අහලා තියෙන්නේ. ආය සියලු දෙනාටම සංකල්පයේ තියෙනවා. ධර්මයේ නිහඬයි. නමුත් අපි මේ හඬින් මේක තේරුම් ගන්න උත්සාහ කළාට ඒක හඬින් තේරුම් ගන්න බෑ. හඬ හඬ තුල කිසිදු සත්‍යක් නැහැ. මේක අපි ඇහෙන් තේරුම් ගන්න උත්සාහ කළාට කවදාවත් ඒක ඇහෙන් දකින්න බෑ. ඇහෙන් දකින්න බෑ, කනින් අහන්න බෑ. ඉවෙන් ගන්නත් බෑ, සුවඳෙන් ගන්නත් බෑ. රසක් හැටියට අඳුන ගන්නත් බෑ, ස්පර්ශ කරන්නත් බෑ. නිවන කියන්නේ මොකක්ද කියලා හිතලා හිතලා හිතා ගන්නත් බෑ. ආන්න එවැනි තත්වයකට යම් කිසි කෙනෙක් මේ ලෝකේ පත් වුණා නම් ඒ මුලින්ම ඒ උතුම් මිනිසා මේ මහ පොළොවේ සිටින ශ්‍රේෂ්ඨතම මිනිසයා බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨතම මිනිසා බවට පත් වෙනවා. යමේ මේ තත්වයට පත් වුණා. ඒ වගේම ආද යුගයේදී හරි මේ තත්වයට පත් වුණා නම් ඒ මහ පොළොවේ ඉන ශ්‍රේෂ්ඨතම මිනිසයා. මේ දර්ශන මාර්ගයට පත් වුණා නම් එයත් ශ්‍රේෂ්ඨයි. යමක් නිසාද? මමත්වයේ කියන පරිසරයට නැඹුරු නැති පුජ්‍යලයා කියන වටපිටාවෙන් සොයාගන්නට බැරි ජීවිතේන්ද්‍රය කියන ස්වභාවයෙන් එහාට පවතින දෙයකට තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ පින්නතුනි ඉන්ද්‍රියන් 6ම එකට එකතු කරලා එක ඉන්ද්‍රියයකට අරගෙන. 6ම එකට එකතු කරලා එක ඉන්ද්‍රියයකට අරගෙන එකට කියනවා ජීවිතේන්ද්‍රය. ජීවිතේන්ද්‍රයෙන් එහා පවතින දෙයක්. ඊළඟට ඉන්ද්‍රයන් 6ම එකතු කරලා ගත්තාම එක ඥානයකට කියනවා ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඥානයෙන් එහා පවතින දෙයක්. පිරිසක් කියනවා මොකක් අවබෝධ කරගන්න බෑ කියලා. තාපිරිසක් කියනවා ඕක අවබෝධ කරගත්ත කෙනෙක් නම් මේ ලෝකෙ ඉන්නත් බෑ කියලා. එහෙම තමයි හිතෙන්නේ. ඒක තමයි ඇත්ත. ගාම්භීරයි පඬිත් වේදෙනී අතිශයින්ම දුර්ලභ මිනිසුන් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ ධමයක් මිස මේක මේ හැම කෙනාටම ගිහිල්ලා හේතු ගන්නන්න උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. අතිශයින්ම හෘදයාංගම කැපවීමක්. මේකට ඕන ගත නෙමෙයි සිත. හදවත ධර්මයට යොමු කරලා තිබිච්චයි දකින දෙයක්. නිකන් කන් යොමු කරලා වැඩක් නැහැ. හිත හංගලා. හිත යොමු කරන්න ඕන ධර්මයට. හදවත යොමු කරන්න ඕන. සමහරලාට ගතින් ළඟ බනහනවා, හිතින් දුර ඉන්නවා. වැඩක් නැහැ. සමහර උදවිය ගතින් බොහෝ දුර ඉන්නවා, හිතෙන් ධර්මයේ ළඟ ඉන්නවා. ආන්න ඒකයි ශ්‍රේෂ්ඨ. ළඟින් සිටියත් දුරින් සිටියත් ධර්මයේ සිත පිහිට වීමයි වැදගත්. ඔබේ සිතයි ධර්මයට අවශ්‍ය කරන්නේ. ඉතින් හැදියාව හිත හරහා බලන්න අපි පුරුදු වෙලා තිබුණේ නැහැ. අපි බැලුවේ කෙනෙක්ගේ හැදියාව වචනය දිහා බලලා. එතකොට හොඳ වචන කතා කරන අයද අපි හිතන හොඳයි කියලා. අපි හිතුවා හොඳ ක්‍රියාවන් කරන කියලා අපි ටිකක් සංකල්පයක් හිතලා ඒ විදිහට ක්‍රියා කරන අය දිහා බලලා අපි හිතනවා එයා හොඳ කෙනෙක් කියලා. කනගුණ විදිය බලාගෙන ඉඳලා අපි හිතනවා හා මෙයා හරි පිළිවෙලට කැම්බීම කනගුණ කෙනෙක්, මෙයා හොඳ කෙනෙක් වෙන්නේ නැති කියලා. ඒව පින්නතුනේ නළුවන්ට වගේ පුහුණුවක් ලැබුවාම මේ අඥාන ලෝකයට ක්‍රියා කරන්න පුළුවන්කම තියෙනවා. මේ රංගමදලේ ඒ ඔක්කොම දැනුවත් වුණාම ඒ විදිහට කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් හිත හැදීම කියන එක හරි අමාරු වැඩක්, තේරුම් ගන්න ඕන දෙයක්. ඒ වගේම ලේසියෙන් තව කෙනෙකුට පේන දෙයක් නෙමෙයිනේ. නොපෙනෙනවයි කියන්න බෑ. උසස් ඥානයක් තියෙන කෙනෙකුට ඒක පේනවා. නමුත් අඥාන සත්‍යය හිතාගෙන ඉන්නේ ඉතින් පේන්නේ නැහැ කියලා. නමුත් මතක තියාගන්න බුදු කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා බලන්නේ ඔබේ රූප දිහා නෙමෙයි, ඔබේ සිත දිහා. බුදු කෙනෙකුට බලන්න පුළුවන් හිතක් තියාගන්න ඕන. වෛරය නැතුව, ක්‍රෝධය නැතුව, මානය නැතුව, ඊර්ෂ්‍යාව නැතුව, පළිගැනීම් නැතුව, සත්‍යවාදීව, දයාපන්නව, ඍජුව, එඩිතරව පිහිටන සිතක් ඔබට තිබුණොත් බුදු කෙනෙක් ඔබට කැමතියි. ඔබේ ශ්‍රාවකත්වයේ අගේ කොට සලකයි. එනිසා ශ්‍රේෂ්ඨ මිනිසෙකුට වෙනත් ආගම්වල ඉන්නවනම් ඒ අයටත් එක්ක කියන්නේ ඒ ආගමික ශාස්ත්‍රවරයාට හරි බලන්න පුළුවන් යහපත් සිතක් තියෙන්න ඕන. දහම තමා තුළින් තේරුම් ගන්න ඕන තමන් ලැබීමට අකමැති දෙයක් ලොවට දායාද නොකිරීමේ පියවර ඔබ ළඟ තියෙන්න ඕන. ඔබ භුක්ති විඳින්න අකමැති දෙයක් තව කෙනෙකුට නොදෙන්නාසේ තමන්ව උපමා කරගත්ත ඒ පැවැත්ම හැසිරීම තියෙන්න ඕන. ඒක තමයි ලොකුම විනය. එකින් එක ඉගෙන ගන්නවට වැඩි ඒ තුලින් අනන්ත සීලයක් පිහිටනවා. යා චේතනාව මුල් කරගෙන ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාවන් වල යෙදෙන්නේ නැත කියන එක. චේතනාව මුල් කරලා මේ ලෝකේ ඉන්නවා වචනෙන් මෛත්‍රී සහගත වචන කතා කරමින් සිතෙන් වෛරී වැඩ කරන මිනිස්සු. සමහර වෙලාවට ඉන්නවා වචනෙන් සරක කතා කරමින් සිතෙන් කාරුණික උදවිය. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ මිනිස්සුන්ගේ මේ ගති සර්ප ගති වගේ. සමහර සර්පයෝ ඉන්නෝ කනවා කෑවට විස නැහැ. ගැරඬි වගේ සත්තු. පොඩි පොඩි සත්තු ඉන්න උන් කෑවට විස නැහැ. සමහර සත්තු ඉන්නවා බොහොම හිමින් කලාතුරකින් ගන්න කෑවොත් හරි විසයි. තවත් සත්තු ඉන්නවා කාපු වෙලාවට විසයි ටිකක් සරයි. පස්සේ නමුත් එච්චර ගාණක් නැහැ මැකිල යනවා. තවත් සත්තු ඉන්නවා කාපු වෙලාවට නම් විස නැහැ. පස්සේ විස උග්‍ර වෙලා දරුණු වෙනවා. තවත් සමහර සතුන් ඉන්නවා කාපු වෙලාවටත් විසයි පස්සටත් විසයි. තවත් සමහර සතුන් ඉන්නවා කාපු වෙලාවටත් විස නැහැ පස්සුවත් විස නැහැ. ඒ වගේ මේ මිනිස් වර්ගයා ලෝකේ ඉන්නවයි කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. තමයි ලෝකේ හැටි. එක චරිතයක් නැති, එක ස්වභාවයක් නැති මහා විවිධ විෂම සත්ව ගති සමූහයකින් සමන්විත එකම සත්වයා මේ මිනිස්යා. මේ මිනිස්යා තුල බලු ගති තියෙනවා, රිලා ගති තියෙනවා, වඳුරු ගති තියෙනවා, නරි ගති වලස් ගති තියෙනවා, කොටි ගති සිංහ ගති තියෙනවා, මී අංගේ ගති තියෙනවා, වේ අංගේ ගති තියෙනවා, පෙරේතයන්ගේ ගති තියෙනවා, දෙවියන්ගේ ගති තියෙනවා, ගක්මයන්ගේ ගති තියෙනවා, රහතුන්ගේ බුදුවරුන්ගේ ගති තියෙනවා. එහෙම ගති ටිකක්. ඒ ගති තමයි පුරුදු කරන්නේ ඕනම කෙනෙක් පාරමිතාවක් හැටියට පුරුදු කරන්නේ ගති. හැමතිස්සෙම මොනවා හරි ගතියක් පුරුදු කරනවා. ඒක කියන පාරමී. බෝසත් ගති කියලා වෙනම තියෙනවා. අපි බෝසතාණන් වහන්සේලා කියලා කියන්නේ පින්නතුනේ මේ ලෝව තුල
සිටින පරාජිතම පුද්ගලයා. අර සරියුත් හාමුදුරුවෝ පිළිබඳ සූත්‍ර දේශනාවක් තියෙනවා. උන්වහන්සේ එතෙන්දි පැහැදිලි කරන්නේ ලෝකේ ඉන්න හීනම දුර්වල පුද්ගලයා කියන්නේ මට කියලා කියන්න පුළුවන්. ඇයි හේතුව? උන්වහන්සේලා පාපිස්සක් වගේ ගැව්වට ගහන්නේ, බැන්නට බනින්නේ, වෛර කළාට වෛර කරන්නේ, ඕන කෙනෙකුට පය පිහිදාගෙන යන්න පුළුවන් තරහ වෙන්නේ. ඉතින් මේක පින්කෙතක්. ඒ පින්කෙතේ සමහර අය පව් සිද්ධ කරගන්නවා, සමහර අය පින් සිද්ධ කරගන්නවා. ඒ ගුණ දැක්කොත් ඒ ගුණ නිසා පින් සිද්ධ කරගන්නවා. ඒ ගුණ නොදන්න අඥානයා මහා පව් සිද්ධ කරගන්නවා. ලේසි පව් නෙමෙයිනේ. ආර්ය උපවාද කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒවා බොහොම බරපතල විදියට බලපානවා. ඒ ගුණවත්කම වැඩි වෙන්න වැඩි වෙන්න එයාට කරන හොඳ දේ තුළ හොඳ විපාකත් හරි ප්‍රබලව දැනෙනවා. නරක දේ තුළ නරක විපාකත් හරි ප්‍රබලව එන්න පටන් ගන්නවා. එකයි ආර්ය උපවාදයේ කියන එක එච්චර හොඳ නෑ කියලා කියන්නේ. නමුත් ඒක ප්‍රශ්නේ තියෙන්නේ පින්නතුනේ, උන්වහන්සේලා කිසි වෙලාවක ඒව හුවා දක්වන්න, පෙන්වන්න, කියා දෙන්න, වැජඹෙන්න යන්නේ නැතුව හැම තිස්සෙම පස්සට යන්න, අයිනට වෙන්න බලනවා. ඒ අයිනට වෙන කෙනා තුල අපි දකිනවා නම් ශ්‍රේෂ්ඨත්වය. ඒකයි වැදගත්. තර්ක නොකරන කෙනා තුල දකිනවා නම් ශ්‍රේෂ්ඨත්වයක්, වෛර නොකරන කෙනා තුල දකිනවා නම් ශ්‍රේෂ්ඨත්වයක්, ඉවසන කෙනා තුල දකිනවා නම් අපි ශ්‍රේෂ්ඨත්වයක්. අපි මේ සමාජ අඥාන සමාජ නම් දකින්න ඉවසන පුජ්‍යලයා, නියඳව ඉන්න පුජ්‍යලයා, සද්දරතු යන පුජ්‍යලයා දකින්න පරාදීනේ කැටියට. ඒ බුදුවරු ඒ අය දකින්නේ පරාදීනේ කැටියට නෙමෙයි, ශ්‍රේෂ්ඨ උත්තරීතර පුජ්‍යලෝ හැටියට. අසූචි තවරගත් ඌරන්ගේ කෑමොර සිංහයෝ වැඩි තකන්නේ වාගේ, ඒ අභීත භාවය බුදුවරු දකින්නේ හරි ශ්‍රේෂ්ඨ විදියට. ඒ නිසා අපේ ආධ්‍යාත්මයේ ඉඳලම අපේ දර්ශනය අර බුදු කෙනෙක්ගේ මගට පිළිපන්න විදියට, නැමුණු විදියට සකසන්න ඕන. නිවන් දකින්න බැරි බව තේරුම් ගන්න. නිවන් දකින්න බැරි බව තේරුම් ගන්න දකින්න. ඒක තමයි නිවන් දැකීම කියන්නේ. මේක නිකම් බෑ, යථා අවබෝධය කරන්න ඕන. යථා අවබෝධය කරන්නේ කොහොමද? ක්‍රමයක් නෑ. ක්‍රමයක් නැත්නම් අපි ඉතින් මොනව කරන්නද කියලා හිතනවා. ක්‍රමයක් නැතුව පිහිටන්නට පුරුදු වෙන්න ඕන. ඔබට මෙන්න මේ දේ කරන්න පුළුවන් නම් ඔබට නිවන් දකින්න පුළුවන්. පුළුවන් නම් එකම එක පාරක් පොළොවට බර කරන්නේ නැතුව උඩපණින්, පොළොවට පීඩනයක් දෙන්නේ නැතු උඩ පනින්න. ආන්න නිවන් දකින ක්‍රමය. ඒක මතු පිටින් ගත්තේ ඔබේ මනසේ ස්වභාවය ඒකයි. ඔබ මනස නැමැති පොළොවේ හැම තිස්සෙම උඩ පනින්නේ මනසට බර කළා. මනසට බර කළා. චිත්තේන නියති ලෝකෝ. මේ ලෝකය කියන එක මේ සිත තුල හදලා තියෙන්නේ. සිත මුල් කරගෙන තියෙන්නේ. ලෝකෙ නිදහස් වෙන එක ලේසි නෑ. හැම තිස්සෙම සිතට බර වෙන ගතිය. සිතට නැමෙන ගතිය. නැවත නැවත සිතම වෙලා ගන්න ගතිය. ඔයේ ගියක් නැවත ආකර්ෂණය වෙලා සිත කරාම පැමිණෙන ගතිය. පොඩි වචනයක් නෙමෙයි මේක, හරි ගැඹීර වචනයක්. తత్ర తత్రాభినందని. නැවත 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 මේ සිතම වෙලා ගන්න ගතිය. ඉහළට හෙළන ගල් කැට නැවත පොළව කරාම පැමිණෙනවා වගේ. ඒ ඕරම් භාගීය සංයෝජනයක් වාගේ දෙයක්. ඒ පෘථුවි ආකර්ෂණය කියන එක ඒ ඕරම් භාගිය කියලා කියන්නේ. ඒ ආකර්ෂණය වගේ දෙයක් මේ සිතෙත් තියෙනවා කියලා. මේ පොළොව අල්ලගන්න ශක්ති ස්වභාවයක් තියෙනවා කියලා. ඒ තමයි මම ආයෙ මමත්වය සක්කාරය. ඒක තියෙන කෙනා අනිවාර්යෙන් අර උඩට විසිකරන ගල් කැට වගේ කිසි දෙයක් අතහැරෙන්නේ නැහැ. ඒව නැවත නැවත වැටෙනවා, නැවත නැවත වැටෙනවා. ඒව හොඳ නරක වශයෙන් බෙදෙනවා මිසක් අතහැරෙන්නේ නැහැ කිසි කෙනෙකුගේ. පුතත්ජන සිතේ කිසි වෙලාවක කිසි දෙයක් අතහැරෙන්නේ නැහැ පින්නතුනේ. හොඳ නරක වශයෙන් බෙදෙනවා විතරයි. එයා හොඳ ගොඩෙන් අරගෙන මේවා දැන් නරකයි කියලා නරක ගොඩට දානවා. නරක ගොඩෙන් අරගෙන දැන් මේක හොඳයි කියලා හොඳ ගොඩට දානවා. කිසි දෙයක් අතහැරිලා නැහැනේ. පුදුන් ජීවිතේක, ලෞකික ජීවිතේක, පුතජන ජීවිතේක දකින්න පුළුවන් දේ එච්චරයි. විශාල වූ හොඳ නරක ගොඩක් තියෙනවා. ගොඩවල් දෙකක් තියෙනවා. එහෙම නැතුව කිසි දෙයක් අතහැරිලා නැහැ. හයි අතහැරෙන්නේ නැත්තේ. අර නැවත නැවත ලෝකයට වැටෙන අර ඌරම් භාගීය සංයෝජන තියෙන නිසා නිදහස් වෙලා නැහැ, නිදිලා නැහැ. තමන් ඈතට විසිකරන දේ ආයි තමන් ළඟට කැරකිලා එනවා. ඒක කර්ම හැටියට පවතින. මේ කර්මයේ නිදහස් වෙන ක්‍රමය ඥානනය කරගන්න කොච්චර අමාරුද. දැන් මේ වෙනකොටත් භාවනා මධ්‍යස්ථානවල, ආරණ්‍යවල භික්ෂූන් වහන්සේලා, ගිහි පින්තුන්ලා බොහෝ දෙනෙක් මෙහිස මහන්සි වෙනවා, වෙරදරන. සමහර අය මුළු ජීවිත කාලෙම වෙහෙස දරලා මහන්සි වෙලා හේතු හොයාගන්න බැරුව ඇතේ යතින් සන්තෝෂ වෙන්න ඕන. අපි ළඟ ඉන්නවනේ පින්නතුන් සියගාන විසිරිලා උදාහරණයක් ප්‍රකාශ කරන්න පුළුවන් පිරිස. අනේ මම හරි සන්තෝෂයෙන් ඉන්නවා, මට ඒ හිතෙන් නිදහස් වෙන්න ලැබී මොනතරම් අගනේද. මම යම් කිසි සෑහීමකට පත්වුණු තැනක ඉන්නවා කියලා ඒ උදාහරණය ප්‍රකාශ කරන්න පුළුවන් පිරිස අපිට ටික දෙනෙක් හරි ඉන්නවා. ඒක සන්තෝෂයක්. ඒක අපේ හේතු අප්‍රමාණ කැපවීම කළත් අවසානයේ ප්‍රතිඵලයක් නොලබා ශෝකයෙන් ගැලපෙන සමාජයක තා සුළු කැපවීමක් කරලා ජීවිතේ තමන්ගේ ලෞකික රාජකාරී කරගන්න ගමන් මේ ධර්මයේ දුතු අය අසීමිත ලෙස ප්‍රීතිය සතුට ඒකට තියෙන්න ඕන. සද්ධර්මයේ දුර්ලභයි, සද්ධර්මයට පැමිණෙන අය දුර්ලභයි, ඒ අවබෝධ කොට පසක් කරගන්න අය දුර්ලභයි. මේක වැරදි කියනවා නම් කෙනෙක් ඒ කෙනා නෙවැරදි කෙනෙක් නම් ඒ කෙනා මේ දේ වැරදි කියලා කියන්න ඕන. හරි දේ දැනගෙන නෙමෙයි ප්‍රත්‍යක්ෂ කළා. ඒ කියන්නේ මාර්ගඵල හතරෙන් එකකට හරිපත් වෙලා පූර්ණත්වයටපත් ලෝභ දේශ මෝහ ඉක්මවා ප්‍රකාශ කරන්න ඕන. මේක වැරදි නං. එතකොට මං පිළිගන්නවා. එතකොට කවුරු දාගවත් මේක ද්වේෂයෙන් වැරදි කිව්වොත් අපිට ඒක බාර ගන්න බෑ. එතකොට අපි දන්නවා මේක ද්වේෂයෙන් තමයි ඔය කියන්නේ වැරදි කියලා. මෝහයෙන් වැරදි කිව්වට හේතු දක්වන්න බැරුව අපිට පිළිගන්න බෑ මේක වැරදි කියලා. ඒකට මෝහයෙන් යා ප්‍රකාශ කරන්නේ. තවත් මොනවා හරි පදනමක දෘෂ්ටියක එළඹගෙන ලෝභයෙන් ප්‍රකාශ කරනවා නම් ඒගොල්ලන්ගේ තර්කයට දෘෂ්ටියට ගැලපෙන්නේ නැති නිසා මේක වැරදි කියලා අපිට ඒකත් පාර ගන්න බෑ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව සත්‍ය අවබෝධ කොට පසක් කරගෙන කෙනෙක් විවේචනයක් කරනවා නම් ආන්න ඒක තමයි ශ්‍රේෂ්ඨ විවේචනය. ඒනි විවේචකයෝ හම්බුනොත් අපි පසක පිහිටවා ගරු කරන්න ඕන, වන්දනා කරන්න ඕන. මොකද හේතුව ඒක හරි වටිනවනේ. එහෙම අය නැහැ. අගත් දන්නෙත් නැහැ, මුලක් දන්නෙත් නැහැ, මුකුත් නැහැ. සමහරලාට මේ විවේචනය කරනවා. ඒක කිසි තේරුමක් නැහැ. ඒගොල්ලෝ මේ ලෝකේ තියෙන හරි ලේසිම දේ තමයි විවේචනය කිරීම. අපි හිතන විවේචකයා ළඟ ලොකු දෙයක් ඇති, මෙයා මෙයත් විවේචනය කරනවා, ඒ නිසා මෙයා ලොකු මිනිහෙක් වෙන්නේ නැති කියලා. නැහැ, එයා දුර්වලම මිනිස්සෙක්. ලෝකේ ඉන්න ලේසිම වැඩේ කරන්නා වූ පුජ්‍යලයා කවුද? විවේචන කරන්නා. දැන් ඒකනේ මේ සමාජයේ ලොකු මිනිස්සුම අල්ලගෙන ඒ අය විවේචනය කරන්නේ තමන් ලොකු වෙන්න බලාගෙන. දේශපාලන විවේචනය කරනවා, ඊට පස්සේ දැවැන්ත දාර්ශනිකයෝ ගත්තු විවේචනය කරනවා. එතකොට විවේචනය කරාම එයා හිතන්නේ ඊටත් වැඩි දෙයක් එයා දන්නවයි කියලා කෙනා හිතයි කියලා නෑ. එයා තමයි මේ ලෝකයේ දුර්වලම පුජ්‍යලයා. කවුද? ලේසිම දේ කරන්න. මොකද්ද මේ ලෝකේ කරන්න පුළුවන් ලේසිම දේ? විවේචනය. වැඩ කරන්න අමාරුයි. දර්ශනය ප්‍රකාශ කරන්න අමාරුයි. අවබෝධ කරවන්න අපහසුයි. කරන්න පුළුවන් ලේසිම දේ විවේචනය. විවේචනය කරන්න දාර්ශනිකවවත් ශ්‍රේෂ්ඨ මිනිසුන්වත් නොව මේ ලෝකේ ඉන්න දුර්වලම පිරිස, ලේසිම දේ කරන පිරිස තමයි විවේචකයෝ. විවේචකයන්ගෙන් මේ නිසා සමාජයට, ලෝකයට ප්‍රයෝජනයක් නෑ. ඒගොල්ලෝ අප්‍රයෝජනවත් මිනිස්සු. අවශ්‍ය කරන්නේ දර්ශනයයි. සත්‍යය අවශ්‍ය කරන්නේ. අවබෝධයෙන් ලෝකයේ දෙස බැලීම. හුදෙක් මනස කාමරයකට දමා වැසීම නෙමෙයි. මේ ගෙදර තමන් ළමයෙක් වුණත් ඕනනම් සංවර කරන්න පුළුවන් ළමයා කාමරයකට දාලා වහලතියක්. ස්කෝලින් ගෙනාව ආයෙ එළියට ගිහිල්ලා ළමයි එක සෙල්ලම් කරනවා කාමරෙට දැම්ම ගහුවා. හදියාවක් ඇති ළමයෙක් හදා ගන්න ඕන සංවර ළමයෙක් හදා ගන්න ඕන කියලා ඉවරලා එයාට මුකුත් පෙන්වන්නේ නැහැ යන්නේ සමාජය විද්දවන්නේ හැදෙනවා. එයා අවබෝධයෙන් සංවරයක් දෙතන තියෙන්නේ කවදාවත් නැහැ. වැදගත්කම තියෙන අවබෝධයෙන් සංවරයටපත් වීම. අවබෝධයෙන් සංවර වෙනවා කියලා කියන්නේ විශේෂයෙන් ලෝකය පිළිබඳව කල්පනා කරලා නෙමෙයි තමා ගැන කල්පනා කරලා තමා ගැන මානසිකාරය දාලා. අරයා කවුද? එයා කවුද? ඔහු කවුද? ඔබ කවුද කියලා අහන අපි පුරුදු වෙන්න ඕන. මම කවුද? එහෙම කිව්වහම සමාජලාට hina වෙනවා. මම කවුද? ඒ මහලවත් නැහැ. මෝ මහන්න ඕන එකයි. මම කවුද? උත්තරේ එනකම් බලන්න ඕන. අපි පිසිරිතත් තමයි උත්තරයක් දෙපාරක් බලලා උත්තරේ නාවුත් එකට හැරලා දානවා. ඒක ඇත්තන්ට බැහැනේ ගැඹුරකට යන්න. දැන් උදුරු තල දෙකක් ගහලා ඉවර වෙලා මෙනික් හම්බු නැති වුණොත් කිල්ලන් හම්බු නැති වුණොත් ඒ පොළොවේ මිනිස්සු අතහැර දාලා යනවනම් ඒ මිනිස්සුන්ට මෙනික් හම්බු වේද? එනිසා තමන්ට යම්කිසි සුවඳක් දැනෙනවා නම් ඉවක් දැනෙනවා නම් මේ මග තුල තමන්ට සුවයක් තියෙනවා කියලා ආන්නේ මගේ යන්න ඕන. මේ වචන සියල්ල සමාලෝචනය කරපු තැන පින්නතුන්ට පේනවා නම් ඈතින් වැහි වලාවක් වගේ. එහෙනම් ශාස්ත්‍රීය ප්‍රදේශයක්. ඉස්සරහට වහිනව. වතුර තියෙනවා. ඒ පැත්තෙන් වැහි සුළඟක් වාගේ සුවඳවත් දැනෙනවා නම් ඒ සුළඟ. යාට ඉවක් එනවා, එහෙන් වැස්ස තියෙනවා කියලා. ඉතින් මේ සම්බුදු වදන් ටික එකතු කරලා බලද්දි පින්නතුන්ට තේරෙනවා නම් මේකේ ගැඹුරක් තියෙනවා, මේක හරයක් තියෙනවා, මේක මම තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන කියලා. පින්නතුන්ට තියෙන වඩ වඩා තමන්ගේ ඥාණයෙන් දර්ශනයෙන් ඉස්සරහට යන්න ඕන. සම්ප්‍රදාය සම වේලාවටම අභියෝගයකට ලක් වෙනවා වෙන්න පුළුවන්. සත්‍ය අවබෝධයේදී ඒකට කියනවා සීලබ්බත පරාමාස. මේ සම්ප්‍රදායයට තමයි කියන්නේ සීලබ්බත පරාමාස. මොනම හරි සම්ප්‍රදායක් එයා ළඟ තියෙන පුළුවන් සුනක වෘතය, එයා ළඟ තියෙන පුළුවන් ගෝ වෘතය, එයා ළඟ තියෙන පුළුවන් රුක්ක මූලගත වෘතය. ගස් මුල් වල විතරයි ඉන්නේ, ගස් බෙන වල විතරයි ඉන්නේ. එයාගේ තියෙන පුළුවන් ආරණ්‍යගත වෘතය, කැලේක තමයි එයා ඉන්නේ, නගරේ තියන්නේ. එයාගේ තියෙන පුළුවන් ශූන්‍යාගාර වෘතයක්, එයා ගියක් ඇතුළට වෙලා වාගෙන ඉන්න. ඔය වෘත තාම ඉන්දියාවේ තාම තියෙනවලු. ගියක් ඇතුළට ගිහිල්ලා වාගෙන අවුරුදු 4ක් 5ක් ඉන්නවලු ගිය ඇතුළට කුටියටම වෙලා. සත්‍ය හොයනවා. පින්නතුන් අහලා තියෙනවා පොළොවේ වලවල් කපාගෙන අඩි 100 ගණන් වගේ ඇතුලේ ඉන්න උත්සාහ කරලා අවබෝධ කරගන්න යම් යම් කරුණු උත්සාහ කරපු අවස්ථා තියෙනවා. හේල කඳු මුඳුනක ඉඳගෙන අවබෝධ කරගන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කොතෙන්ද ගියත් තමන්ගේ මේ ජීවිත අවබෝධය ඇති කරගන්නට කියන සූත්‍රයක් දේශනා කරන්න හේතුවත් ඒකයි. ඒ කාලේ මිනිස්සු ඒ වගේ තැන්වලට යනවා, කමන්නේ ඒ වගේ තැන්වලට යන්න ගිහිල්ලා මෙන්න මේ ආධ්‍යාත්මය හොයන්න කියන එක. සතර සතිපට්ඨානෙට විතරක් නෙමෙයි, ඕන සූත්‍ර ධර්මයක් පරේක්ෂණය කරන කෙනෙක් හිතනවා නම් නිවන් තියෙන්නේ සතර සතිපට්ඨානෙ විතරයි කියලා. එහෙනම් බුදුහාමුදුරු හැමතැනම සතර සතිපට්ඨානෙම කී කියා යන්න තිබ්බා. එහෙම නෙමෙයි, හැම සූත්‍රයකම හැම ගාථාවකම නිවන් ධර්ම තියෙනවා. සතර සතිපට්ඨානේ බවට පත් වෙන්නේ අපිට මේක හතර ඉරියව්වෙම කරන්න පුළුවන් කියන අදහස නිසා. එහෙම වෙන දෙයක් නෙමෙයි. සතර ඉරියව්වෙම ඕන වෙලාවක ඉඳගෙන සම්ධර්මයේ පරිශ්‍රණය කරන්න බාධාවක් නැහැනේ. සිහිය සකසනවා. කොහොමද සිහිය සකසන්නේ? සිහිය සකසන්න ඕන ලෝකෝත්තර ගුණයට. සිහිය සකසන්න ඕන නිරෝධ ගුණයට. සිහිය සකසන්න ඕන අප්‍රමාදී ගුණයට. සිහිය සකසන්න ඕන සිහිය නැති තැනට. සිහිය නැති දැනට සිහිය සක්සන්න. සිහිය නැතුව සිහියෙන් ඉන්න ඕන. සිහිය නැතුව සිහියෙන් ඉන්න ඕන. සමාධිය නැතුව සමාධියෙන් ඉන්න ඕන. ක්‍රියාව නැතුව ක්‍රියා කරන්න ඕන. ජීවත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන. කන්නේ නැතුව කන්න ඕන, අනුභව කරන්නේ නැතුව අනුභව කරන්න ඕන. දකින්න නැතුව දකින්න ඕන, අහන්න නැතුව අහන්න ඕන, ආග්‍රහණය කරන්නේ නැතුව ආග්‍රහණය කරන්න ඕන. දැනෙන්න නැතුව දැනගන්න ඕන, සිතන්න නැතුව සිතන්න ඕන. මේ කාරණා මේ ලෝකේ ඉන්න අයට නම් තේරෙන්නේ නැහැ. ලෝකෝත්තර වෙන්න කැමති අයට පමණක් තේරෙනවා. ලෝකෙම අල්ලගන්න බලාගෙන ඉන්න අයට තේරෙන්නේම නැහැ මේවා. නමුත් මේ ලෝකේ ටික දෙනෙක් මේ විවේචකයෝ හිටියයි කියලා අර දුර්ලභව පාරමී පිරිච්චේ මිනිසුන්ට අසාධාරණයක් අපි කරන්න ඕනේ. අපි මේක විවෘතව ප්‍රකාශ කරලා තියෙනවා. හැකියාවක් තියෙන සත්වයකට මේක ඇසිලා අවබෝධ කරත්වා කියන ප්‍රාර්ථනාවයි. මේක තමයි සැබෑ බුදුවරයන් වහන්සේලාගේ දේශනය. ඒ විශ්මිත ධර්මය, ඒ උතුම් බුද්ධ තථාගත දර්ශනය දැන් නැහැ තියෙන්නේ බුද්ධාගම. බුද්ධාගමෙන් නෙමෙයි නිවන් දකින්නේ තථාගත දර්ශනය. තථාගත දර්ශනයටපත් වූ අඩුවේ බුද්ධාගමේ අය කියන්නේ බොහෝම භයානක පිරිසක්. ඒගොල්ලෝ කවදක හරි බුදුහාමුදුරුව ආවත් ඔවුන් පෙරෙහි බුදුහාමුදුරන්ට එරෙහි වෙනවා. මොකද ඔවුන් ආගමිකයෝ වන නිසා. ආගමක් තියෙන්නේ ලෝභය, ద్వේෂය, මෝහය කියන එක පදනම් කරගෙන. සෑම ආගමිකයෙකුටම ප්‍රතිවිරෝධකෙක්, ප්‍රතිවිරුද්ධ මනුස්සයෙක් ඉන්නවා. ඒ ප්‍රතිවිරුද්ධ මනුස්සයාත් එක්ක වෛර කරගන්න ස්වභාවයක් තියෙනවා. සත්‍ය අවබෝධය කියන්නේ ආගමේක උක්කු වීම නොව ආගමිකයෙකු නොවීම. සත්‍ය අවබෝධය කියන්නේ දෘෂ්ටිධාරිකයෙකු වීම නෙමේ, දෘෂ්ටි නැතිවීම. සත්‍ය අවබෝධය කියන්නේ වෛරය, ක්‍රෝධය, ද්වේෂය ඇතිකර ගැනීම නෙමේ, සටන්කාමී වීම නෙමේ. සත්‍ය අවබෝධය කියන්නේ සටන්කාමී නොවීම. මේ ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක සටන් කරන්න මේ ලෝකෝත්තර සත්‍ය අවබෝධ වෙච්ච උත්තමයෝ උත්සාහ කරන්නේ නැහැ. ඇයි හේතුව? වීසි කරපු කුණු මල්ලට තර්ක කරනවද? වීසි කරපු කුණු මල්ලට සටන් කරනවද? කරන්නේ නැහැ. මං ওই කුණු මල්ල සටන් කරලා නැදන්නේ මේ මම වීසි කරලයි තියෙන්නේ ওই කුණු මල්ලට මම සටන් කරලා කතා කරලා මට තිනන්න දෙයක් නැහැ. ඒ නිසා මේ පුදුමු මිනිස්සෙක් එක්ක මේ ආර්ය උතුමෝ කිසි වෙලාවක සටන් නොකලේ ඇයි කියලා දැන් ඔබට තේරෙනවද? පුදුමු සත්වයා සටන් කරලා දිනන්නේ මොකද්ද? අර ආර්ය ශ්‍රාවකයෝ වීසි කරපු කුණු මලු. ඒ කුණු මල්ලක් වෙනුවෙන් කායි සටන් කරන්නේ. වාද කරගන්න දෙයක්වත් නැහැ, බේද කරගන්න දෙයක්වත් නැහැ, සටන් කරන්න දෙයක් නැහැ. ඒකයි ස්වභාවය, ඒකයි සත්‍යය. අර පඬිතුයෝ අතහැර දමන තැන්වල මෝඩයෝ පිළුම් ගහනවා කියන කතාවේ ගැඹුර ඕක. මේ පුදුන් සත්වයා තරඟ කරන්නේ, වාද කරන්නේ, මේ ඔක්කොම කටයුතු වල යෙදෙන්නේ ඇත්තෙම මහා වහන්සේලා ආර්ය උතුමෝ පය පිහිටාන් නැති දේවල්. ඒ වගේ දෙයක් ක්‍රියාවකට බැස ගන්නට නෙමෙයි අපි බලන් දොන. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ක්‍රියාවෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයන්න එපා. ඒක මෝඩ ක්‍රමයක්. ක්‍රියාවෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයන්න එපා. ඒක මෝඩ ක්‍රමයක්. සිත සකසනවා කියලා කියන්නේ සිතක් නැති බව තේරුම් ගැනීම. ඒක තමයි නිවැරදිම සිත සකසීම. සිතක් නැති බව තේරුම් ගැනීම. කරුණ තුනක් එකතු වෙන තැන ස්පර්ශ වෙන තැන පස්සපච්චය වේදනා. රූපය ඇස චක්කු විඥාන. ස්පර්ශය ස්පර්ශ වෙන තැන එක හට ගන්න. එකෙන් දුවන දැන් ඔය වාහන දුවන්නෙත් ඒ විදියට. වාහන වලක් තියෙනවා ප්ලග් එකක් කියලා එකක් තියෙනවා. ඒක පත්තු වෙනවා. පත්තු වෙන ශරීරයෙන් තමයි පෙට්‍රල් ගිනි ගන්නවා. ගිනි ගන්න ගැනීම තමයි රචින්න කරලා අපි පුරුවා වගේ අර පිස්ටන් එක එහා පැත්තට තල්ලු කරනවා. ඒක තල්ලු කරලා ඉවර වෙච්ච ගමන් තව එකක් එනවා. දැන් ඔය පිස්ටන් හතරක් තියෙන ඒවයි මේ හතර හරම මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. ශාල පිපිරීම් හඬක් ඔය සයිලන්සර් කියන જાතිය දාලා නැතුව ඒ පුපුරන හඬ කෙලින්ම ඇහුවොත් එහෙම රචින්න කරල් පිපුරුවට වැඩි සද්දයකින් පුපුරනවා. ඒ තරම් පිපුරුම් හඬක් එක්ක යාමයි යන්නේ. ආන්න ඒ වගේ මේ මනසත් එහෙමයි. කරුණ තුනක් තැන හැප්පෙන තැන ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙච්ච තැන එතන තමයි බලය හටගන්නේ. දුවන්නේ සංසාර දුවන්නේ එතන. නමුත් බලන්නේ අර එන්ජිමක් නතර කළාම ඒක නෑ වගේ. මේකෙත් අර වේගයත් එක්ක තමයි මේ තුන ගැටෙන තැන තමයි මේ හිත හැදෙන්නේ. එහෙම නැතුව හිතක් කියලා එකක් නෑ. ඊළඟට ගත්තොත් අපි හෙන විදුලි කොට වෙනවා. මේකත් මොකද්ද වෙන්නේ? මේ ස්පර්ශය හේතුවෙන් හටගත්ත සංස්කාර බලවේගය. මේ සංස්කාර බලවේගය හටගත්තා. ඒ ගැටෙන තැන විදුලි සර නිර්මාණය වුණා. එහෙම නැතුව කොහෙවත් හිතක් කියලා එකක් නැහැ. අරමුණෙහි එළඹ ගන්න තැන සිත. තණ්හාව මූල වෙලා එළඹ ගන්න තැන සිත. මේ සත්‍ය දකින්න බෑ අවිද්‍යාව පත්‍ය සංඛාර කියන මේ න්‍යාය තුල ඉන්න පුදුන් සත්‍යයට සත්‍ය දකින්න බැරුව ගිහිල්ලා තියෙනවා. හැබැයි සත්‍ය දකින්නෙත් නැහැ අර ජීවිතේන්ද්‍රය. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ඥානෙ සත්‍ය දකින්නෙත් නැහැ. මොකද මේ ඉන්ද්‍රිය ඥානය සැකසීලා තියෙන්නේ ඉන්ද්‍රයන් තුල ඒ හැප්පිලා ඒක ක්‍රියාත්මක කරවන්න මිසක් මෙතනින් නිදහස් වෙන්න නෙමෙයි. ඒ නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේලා වැනි උතුමන් පවා මුගලන් මහරහතන් වහන්සේලා වැනි උතුමන් පවා කල්පනා කරලා හිතනවා අනේ මේ ධර්ම මුලින්ම යම් මිනිස්සෙක් අවබෝධ කරගත්තා නම් මේ මිනිස්යා මිහිතලේ බිහි වුණ උත්තරීතරම මිනිස්යා ශ්‍රේෂ්ඨතම මිනිස්යා කියලා. කවුද මේ ගෞතම සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ? ඒක බුදු කෙනෙක් කොහොම කළාද කියලාත් හිතා ගන්න බෑ. අද අපිට කියලා කියලා කොහොම හරි තේරුම් කරවන්න පුළුවන් මේක. කියද්දි තේරෙන්නේ නැති මේ කාරණය තනිව කැපවීමක් කරලා සොයාගත්ත කියලා කියන්නේ අතිශයින්ම හිතා ගන්න බැරි දෙයක්. ඒක වචනට කියන්න බෑ කියලා. ඒ තරම් දුර්ලභයි, ඒ තරම් මිනිස්සුෙකුට කරන්න බැරි දෙයක්. හිතන්න පුළුවන් සිතීම ඉක්මවන එක, දකින්න පුළුවන් දැකීම ඉක්මවන එක, විඳින්න පුළුවන් විඳීම ඉක්මවන එක, කරන්න පුළුවන් කිරීම ඉක්මවන එක. ලේසි නෑ, හිතන්න බෑ, අදහස් එන්නේ, සංඥා එන්නේ, හැඟීම් එන්නේ. හොඳයි, බොහෝ වෙලාවක් භාවනාවේ යෙදුනා. අපි මේ අවබෝධයන් දිනු කරගන්නේ මිනිස් මොලේ තියෙන ප්‍රාතිහාරයට. මිනිස් මොලේ කියන්නේ මහා විශ්මය දනවන ලෝකේ දිනුතුම සත්වය මිනිස් මොලය. මේ තිරිසන් මොලයක් දිනු කරන්න පුළුවන්. අපි දකිනවා පඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන් හරි දක්ෂ ලෙස පුහුණු කරලා තියෙනවා. ගිරවුන් වැනි, කුස්සන් වැනි සතුන් හරි විශ්මය දනවන ආකාරයට යම් යම් සංඥාවන් හඳුනා ගන්න විදිහට ඔවුන් පුරුදු කරලා තියෙනවා. පුරුදු කරන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. මේ මිනිස් මොලේ තියෙන ප්‍රතිහාරය තමයි මේ ඊටත් වැඩි තත්වයකට, සංකීර්ණ තත්වයකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ මොලේ නිරෝගී භාවය, සක්‍රීයතාවය හරීම අත්‍යවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය කියන එක සිද්ධ වෙන්නේ මේ මොලේ නිරෝගීතාවය සමග. ඒ නිසා මොලේ ක්‍රියාකාරීත්වය හරිම අත්‍යවශ්‍යයි සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ මොනම තත්ත්වයක් ඇති වුණත් ඒ සත්‍ය අවබෝධය වෙනස් වෙන්නේ නැහැ. හදවතින්ම දුරුණාට පස්සේ, ජීවිතයෙන්ම දුරුණාට පස්සේ සංයෝජන ආයෙත් ඇමිනෙන ස්වභාවයක් නැහැ. ඒ නිසා මාර්ගඵල ලෝකෙ පිරින්නේ නැහැ. ඒ නිසා පුංචි ආස්වාස ප්‍රාස්වාස ව්‍යායාමයක් ඉන්න තුන්ට මම කියලා දෙන්නම්. මේක සාමාන්‍යයෙන් වාර 5ක් විතර කළාම කොහොම ප්‍රමාණවත්. ඒ ව්‍යායාම කරන විදිය මම කියන්නම්. ඒ විදියට පින්නතුණුත් කරලා බලන්න. මම ඉස්සෙල්ලා කියලා දෙන්නම් පින්නතුණුට. ඒක කරන්නේ මෙහෙමයි. එක පැත්තක නාසයක් තව වසා ගන්නවා. වසාගෙන ඒ නාසයෙන් අර විවෘතව තියෙන නාසයෙන් ඉහළට හුස්ම ගන්නවා. දිග හුස්මක් ඇදලා ගන්නවා. ඇදෙරෙනි ඒ හුස්ම ගත්තට පස්සේ අපි ඊළඟට ඒ හුස්ම ගත්ත නාසය වසා ගන්නවා. වසාගෙන අනිත් නාසයෙන් ඉහළට ටික පිට කරනවා. ඒ පිට කරපු නාසයෙන්ම නැවත හුස්මක් ඉහළට ගන්නවා. හුස්මක් අරගෙන අපි දැන් ඒ හුස්ම අරගත්ත ඒ නාසයේ පැත්තට ඇවිල්ලා ඒක තද කරගෙන තද කරගෙන හිටපු කලින් ඒ නාසයෙන් පිට කරනවා. මුලින්ම වම් නාසයෙන් ඉහළට හුස්මක් ගත්තා. ඒක දකුණු නාසයෙන් පිට කළා. ආයි නැවතත් ඒ දකුණු නාසයෙන් ඉහළට හුස්මක් ගත්තා. ඒක වම් නාසයෙන් පිට කළා. එනිසා නිරන්තරයෙන්ම එක පැත්තක නාසයක් තද වෙනවා. අනිත් නාසයෙන් හුලම් පිට කරනවා ගන්නවා. පැහැදිලිනේ? එකකින් ඒ ක්‍රියාකාරී දෙකම දිගින් දිගට යනවා. වාර පහක් විතර කළාම ඇති. අපි බලමු හිමිසරේ මේ ඇඟිලි තුඩු දෙක භාවිත කරන්නත් පුළුවන්. තමන්ට අපි ඉස්සෙල්ලාම දකුණු නාසය වසා ගන්නවා. ඉහළට හුස්මක් ගන්නවා. පොඩ්ඩක් හද කරගෙන වම් නාසය ඊළඟට හිර කරගෙන දකුණු මේ දකුණු නාසයෙන් හුලම් පිට කරනවා. එම දකුණු නාසයෙන් ඉහළට හුස්මගෙන පොඩ්ඩක් හඳුවගෙන දකුණු නාසය තද කරලා වම් නාසයෙන් හුලම් පිට කරනවා. එසේම තීද්දී අපි වම් නාසයෙන් ඉහළට හුස්මක් ගන්නවා. හුස්ම තද කරගෙන වම් නාසය තද කරගෙන දකුණු නාසයෙන් හුලම් පිට කරනවා. එමෙ දකුණු නාසයෙන් නැවත ඉහළට ගන්නවා. තද කරගෙන වම් නාසය පිට කරනවා. දැන් අපි මේක උපරිමය වාර 10කට වැඩි සිද්ධ කරන්නේ නැහැ. පටලවා ගන්නපා. අපි ඉස්සෙල්ලම දකුණු නාසයේ තද කරගත්තා. වම් නාසයෙන් ඉහළට හුස්ම ගත්තා. ඊට පස්සේ ඇඟිල්ලෙන් තද කරගත්ත වම් නාසය දකුණු නාසයෙන් උලම් පිට කළා. පිට කරපු නාසයෙන්ම නැවතත් හුස්ම ඉහළට ගත්තා. ඊට පස්සේ අපි දකුණු නාසය තද කරගත්තා. වම් නාසයෙන් පිට කළා. ආයි වම් නාසයෙන් හුස්මක් ගත්තා. ආයි දකුණු වම් නාසය තද කරගත්තා. හුස්ම ඊළට ගත්තාම ඒ ගත්ත නාසය තද කරගන්න සම්විතේ. පිට කරන නාසයෙන් නැවත ඊළට ගන්නවා. එහෙම මාරු කරගන්න නැතුව ගන්න. නිසා හොඳයි මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් ලැබෙනවා. මතක ශක්තිය ටිකක් ඇති වෙනවා. ඉතින් ඕනම දෙයක් වැඩි හොඳ නැහැ. ඒක මාත්‍රාව විතරයි කෙනෙකුට ඕනම දෙයක ඒකේ ගුණය තියෙන නිසා වාර 10ක් දතම ප්‍රමාණවත්. ඊට වැඩි කරන්න බග මේක හොඳ භාවනාවක් කියලා එහෙම කරන්න එපා. ඒ වෙලාවට මේ ලුණු දැම්මාම හොද්ද රසයි කියලා ලුණු ගොඩක් දැම්මොත් කන්න බෑ නේද? ඒ වගේ ඕනම දෙයක් වැඩි කරන්න යන්න එපා. ඊට පස්සේ මොළේ වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. එනිසා ඒක ප්‍රමාණවත්ව පොඩි ව්‍යායාමයක් හැටියට විශේෂයෙන් අධ්‍යාපනය කරන දරුවන්ගේ උනත් පොඩි අවධියක් ඇති වෙන වාර 5ක් හෝ 10කට වැඩි යන්න එපා ඒක කරාම ඇති. මොකද හේතුව මොලේ නිරෝගීතාවය හොඳින්ම ආරක්ෂා කරගන්න ඕන මේ ආර්ය ධර්මය. දර්ශනයක් නිසා යදහ පඤ්ඤාය පස්සති කියන ඒ වශයෙන් ගැඹුරින් නුවණින් අවබෝධ කරගන්න කාරණයක් වන නිසා මේකට අතිශයින්ම අර මිනිස් මොලේ ප්‍රාතිහාරය ඕන. ඒ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය කරනවා. අපි ධර්මය කියලා හදාරලා තියෙන බොහෝ කාලයක් මෙතෙක් කාලයක් අතීත කතන්දර ප්‍රවෘත්ති ටිකක් විතරයි. ඒ ප්‍රවෘත්ති ටිකක් හරි දේ නෙමෙයි අරගෙන තියෙන්නේ වැරදි දේ. තේරුණානේ? අපි පෙන්වලා තියෙන මහ පුදුම දේවල් පෙන්වලා දෙන ඒවා කරන්න බෑනේ. ඒ සංකර රජු රූපරපු දේ ප්‍රායෝගිකව භෞතිකව කරන්න බෑනේ මිනිස්සුන්ට. එහෙම කරන්න බෑ කියන හොඳ හරි නෑ නේද? සුසු නෑ, සදාචාර සම්පන්න නෑ. ඊට පස්සේ මෛත්‍රී පාරමිතාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ශාන්ති පාරමිතාවේ කරපු දේ අපිට එහෙම කරන්න බෑ නේද? ප්‍රායෝගිකව භෞතිකව කරන්න බෑ නේ. දැන් මට පහුගිය දවසක හිතිච්ච තව කාරණයක් තමයි මහා කාර්මික වුණොත් මහා ශාන්තියක් තිබුණොත් ඒ කතාවේ කියවෙන විදිහට නම් අතපය හතරක් නැති වෙනවා කියන එක නේ කියන්නේ. මහා කරුණාවක් තිබුණොත් මහා ශාන්තියක් තිබුණොත් මොකද වෙන්නේ? අතපය හතරක් නැති වෙනවා කියන එකයි කියලා දෙන්නේ. එහෙම කතාවකුත් ඒක ඇතුලේ කියවෙනවා. දැන් මම අහනවා ඔබෙන් සේවරත් රජුරෝ ඔය තීන්දුව ගන්න තැන තීරණය ගන්න තැන ඔබ ඉන්නවා. ඔබ ඉන්නවා එතක එතෙන්ට වෙලා. දැන් අතන ඇවිල්ලා ඉන්නවා. මේ ශාන්ති පාරමිතා පුරන, මෛත්‍රී පාරමිතා පුරන බෝසතාණන් වහන්සේ. දැන් දේවදත්ත හාමුදුරුවෝ තීරණයක් ගන්න මෙයාගේ කත් ගලවන්න, කකුල් ගලවන්න, ලයට දුනු පහරවල් ඊ පහරවල් එල්ල කරන්න. කපුල් සිදුරු කරන්න මෙයා සූදාන තීරණ ගන්න. ඔබ මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ එතනින්ද මම අහන්නේ. එතකොට මේ ශාන්ති පාරමිතාව මේ විදියට මේක හරි කියලා අපි බාරගත්තොත් ලෝකෙ ඉතුරු වෙන්නේ දේවදත්තලා. බෝසත්තුරු වෙතියෙනවා. එතකොට අපි කරන්න වැඩේ බලන්න බෝසතාණන් වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි කියලා අපි පැත්තකට එලා ඉන්නවා. එතකොට අපිට නැති වුණේ කවුද? බෝසතාණන් වහන්සේ. දේවදත්ත ගැන? දේවදත්ත ගැන කිසි කතාවක් නැහැ. බෝසතාණන් වහන්සේ බේර ගන්න කතාවකුත් නැහැ. ඒක ශ්‍රේෂ්ඨයි කියලා ඉන්නෝ දේවදත්තට ඒක වළක්වන්න ක්‍රමයකුත් නැහැ. ආන් ඒ වගේ මෝඩ කතා ටිකක් තමයි ඔළුවට ගිහිල්ලා දෙන්නේ. මම හිතේනම් කරන වැඩේ මම විවෘතවම කියන්නම්. මේ දේවදත්තගේ බෙල්ල කැඩෙන්න ගහලා බෝසතාණන් වහන්සේ බේර ගන්නවා. දැන් ඕක වැරදි කියන කට්ටිය ඉන්නව නම් අත උස්සන්න. මං අහනවා ඕක වැරදි කියන කෙනෙක් කාට හරි කියන්න පුළුවන්. ඔන්න ඕ ඔතන තේරුම් ගත්තේ නැති බෞද්ධ සමාජය විනාශ වෙනවා. දැන් බෝසතාණන් වහන්සේ අතපය හතර ගලවලා දේවදත්ත රජතුමා එයා ගියා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔකේ බෝසතාණන් වහන්සේ දේවදත්තගේ බෙල්ල කැඩෙන්න ගහලා දෝස බෝසතාණන් වහන්සේ කැලේට පැනලා දිව්වා කිව්වා නම් අපි අය මොකද කියන්නේ? අයියෝ එයා බෝසත් නෙමෙයි. එතකොට තේරෙනවා නේද ඔබ විනාශකාරී දහමක් තියෙන්නේ කියලා. මන්නම් කියන්නේ බෝසතාණන් වහන්සේගේ දේවදත්තට ගාලා දෙක එයාගේ ජීවිතේ නැති කරලා හරි කැලේ පැනලා දිවුවනම් රියල් බෝසතාණන් වහන්සේ නියමයි කරපු වැඩේ. අපිට දේවදත්තලා නම් කෝටියක් හොයාගන්න පුළුවන් ලෝකේ. බෝසත්වරු හොයාගන්න බෑනේ වහන්සේ බේරිච්ච එක වටිනවා. එතකොට මං ඉන්නේ කොයි පැත්තේද? මං ඉන්නේ බෝසතාණන් වහන්සේගේ පැත්තේ. දැන් ඉන්නේ කට්ටිය කොහෙද? දේවදත්තගේ පැත්තේ. බෝසතාණන් වහන්සේ අතපය හතර නැති කරගෙන ඉන්න නැති වෙච්ච එක ඕකියා ඒකට කමන්නේ. අපේ අය කැමති වෙස්සන්තර රජුරු ඔක්කොම දන් දීලා කැලේට ගියපු එකට නේද? දරුවක් දන් දීපු එකට නේද කැමති? මන්නම් ආස වෙස්සන්තර රජුරු දරුවෝ තියාගෙන අර දීපල වස්තුවත් ආදී තියාගෙන ඒ කිසි දෙයක් එහෙම කාටවත් දෙන්නේ නැතුව තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් කරගෙන සන්තෝෂෙන් හිටියන. කැලේට ගිහින් මදුරු කන්න නැතුව පීඩා වේදින් නැතුව දරුවෝ ටික දෙන්න නැතුව එතකොට පෙන්නනවා මේ ජාතක කතා ඔස්සේ එක්තරා විදිහක අපි අරගෙන තියෙන්නේ ජාතියක මනුස්ස මානසිකත්වයක විනාශය. ඔය කතා එකක්වත් නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ සජීවී ජීවිතයේ තුළ. වහන්සේ කාලේ වලල හැබවල්වල තමයි හිටියේ මේ මේ යෝගාවචරය. ඉතින් ගියා තැනින් තැනට හොයාගෙන. ඒ තියෙන තැන්වලත් ලස්සනට හදාපු රුක් මුල් ගල් ගුහා ආවාස තිබුණා. ඒවයි ඒ තියෙන විදිහේ පහසුකම් එක්ක වැඩ හිටියේ. ඒවකට ඒ යුගයේ හැටියට. ඊට පස්සේ බුද්ධත්වයට පත් වෙලාවට පස්සේ මොකද වෙන්නේ? පොඩි පහේ ඉවර නෙමේ. තාම ලස්සන අලංකාර මනස්කාන්ත ආරාම හදලා දුන්නා. ඔබ දන්නවද අර මේ ජේත කුමාරයා පාපිස්සක් කරන් ආව දාන්න ජේතවනාරාමය. අරගෙන ඇවිල්ලා බලනකොට හැම තැනම තියෙන ගෙනාව පාපිස්සට වඩා හොඳ පාපිස්ස. තමන් ගෙනාවපු එක දාන්න තැනක් නැහැ. අවසානයේදී ඇවිල්ලා අර වික්ෂුන් වහන්සේලා කකුල් සේදුවම පය පිහිදගෙන යන තැනට දැම්මලු ඒක. ඒ කියන්නේ අනිත් හැම තැනකම පාපිසි ඒ ගෙනාවපු එකට වඩා හොඳ ඒවා තිබිලා තියෙනවා. හොඳම ඒවා ඉස්තරම් ඒවා දාලා තියෙනවා. ඒ නිසා අපි අය කැමති මං හරි හාමුදුරු කෙනෙක් හරි වෙමුකෝ. මගේ මොනවා හරි උදුර ගන්න හරි හදද්දි වෙලාවක හිරිහරයක් කරන්න හදපු වෙලාවක හරි මම ඌට දෙකක් ගහලා ඉවර වෙලා මේ දිව්වොත් හරි තමයි මං වැරදි. අපි ගුටි කාලා අත පය නැති කරගෙන ඔක්කොම කරන සද්දයතු හිතේනම ඒක තමයි ශ්‍රේෂ්ඨ. එතකොට මේ ලෝකේ බෞද්ධයෝ තමයි දේවදත්තලා වගා කරන්නේ. බෞද්ධයෝ තමයි වරදට අනුබල දෙන්නේ. බෞද්ධයෝ තමයි මේ ලෝකේ මේ විනාශය අගය කරන දුක අගය කරන පිරිස බවට පත් වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒකයි කියන්නේ. ඒ නිසා දියුණුව සංවර්ධනය යහපත ආත්මార్థකාමීත්වය හොඳ නෑ කියන පිටසනේ ඉන්නේ. දැන් මේ පහුගිය දවසේ වැඩසටහනකට මට ආරාධනා කරා ආත්මార్థකාමීත්වය වැරදි කියලා කියන්නේ. මං කො මම ඒකට විරුද්ධයි. ආත්මార్థකාමී විය යුතුයි මිනිස්සු. මොකද බුදු වදන ආත්මార్థකාමීත්වයේ පදනම් වෙලා. මොකද ආත්මార్థකාමීත්වයක් නොවුතන පරාර්ථකාමීත්වයක් නැත කියන සත්‍ය තුල. ඔබ ලොකු ගහක් හැඩයට වැඩුන්නේ නැත්නම් පල්ලෙහාට හෙවණ වැටෙන්නේ නෑනේ. ඒකයි සත්‍යය. ඔබේ ගහේ ගෙඩිමල් කොළ හටගත්තේ නැත්නම් ලෝකෙට ප්‍රයෝජනයක් හටගන්නවද? නෑ. ඔබේ ගහේ ගෙඩි හැදෙන්න ඕන. ඔබේ ආත්මార్థකාමීත්වය තමයි පරාර්ථකාමීත්වයේ ආරම්භය. ආත්මార్థය සිදු කරගත්තේ නැති කෙනෙක් කොහොමද පරාර්ථයක් සිදු කරන්නේ? බුදු වදනත් අත්ථ හිතං කත්තබ්බං තමන්ගේ යහපත වෙනස වෙනුවෙන් වැඩ කරන්න. පර හිතංච කත්තබ්බං අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න. අත්ථ හිත පර හිත අත්ථ හිත මේව කත්තබ්බං තමන්ට අනුන්ට යහපත පිණිස කටයුතු කිරීම තමයි තමන්ගේ හිත පිණිස පවතින්නේ. හැබැයි නොකළ යුතු දෙකක් තියෙනවා. තව නිර්ර්ථකාමී වැඩ කරන්න එපා. අර්ථයක් නැති වැඩ කරන්න එපා. විනාශ වැඩ කරන්න එපා. අනර්ථකාමී වැඩ කරන්න එපා. තමන්ටවත් අනුන්ටවත් අර්ථයක් නැතුව අනර්ථකාමී අහිතක් වෙන දේවල් කරන්න එපා. තේරුණානේ? අන්න ඒ දෙක කරන්න බා. අර්ථයේ පිණිස ආත්ම අර්ථය ආත්මයට අර්ථවත් දේකතු කරගන්න හැදලා. ඒකට කියනවා ආත්මාර්ථකාමී. පරයාට අන් අයට වැඩදායී දෙයක් කරන්න. ඒකට කියනවා පරාර්ථකාමී. ඊට පස්සේ කියනවා නිර්ර්ථකාමී වෙන්න එපා, අනර්ථකාමී වෙන්න එපා. දැන් මේ වචනය සමාජගත වෙච්ච විදියත් තේරුම් ගත්ත විදිහේ දෝෂයක් තියෙනවා කියලා තේරෙනවා නේද? තොර මේක හරියට තේරුම් ගත්තාම ආත්මార్థකාමීත්වය කියන්නේ උත්තුංග කාරණයක්. වටින දෙයක්. මෙය මේ රටේ ඉන්න මේ මහාචාර්යවරුයි කියන මේ කිරිස දන්නේත් නෑ. ඒගොල්ලොත් මේව සමහරලාට පටලවාගෙන මෝඩ විදියට ගෙන හැර දක්වන අවස්ථා තියෙන ඉතින් ඒ දවස කනස්සල්ල තියෙන ඉතින් මේ මහාචාර්යවරු අධ්‍යාපනඥය තමයි මේ රට කාලා තියෙන්නේ. උපදේශක කියු ටික හරි උපදේශයක් දුන්න මොන තරම් ලස්සන රටක්ද මේක, මොන තරම් දියුණු රටක්ද. ඒ නිසා විශේෂයෙන්ම බෞද්ධයාගේ වල බෞද්ධයා ලවාම කප්පවල බෞද්ධයා විසින් මේකට බහැලා එයා විසින්ම පසුද්දා ගන්න මට්ටමේ මෝඩකතා තියෙන්නේ බෞද්ධයෝ. කේදන්නේ නිකන් නෙමෙයි. වෙන අය වලක් කපල වටන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ වල ඒගොල්ලොම කපාගෙන ඒගොල්ලොම බැහැලා ඒගොල්ලොම පස්පත් දා ගන්නවා. මොකද හේතුව ටික දෙනෙක් විහාරේ මුලේ අවදි වෙලා ජීවිතේ හදා ගන්න තේරුම් ගන්න මේවා කියලා තියන්න ඕන. ඒක නිසා තමයි සමස්ත මේ ආගමක දර්ශනය මේ ආගම සමාජගත වෙච්ච විදිහේ දුර්වලතාවයක් නිසා තමයි ලෝකේ ඉපැරණිම ජාතියක් ලෝකේ වඳ වෙලා යන දෙවෙනි පළවෙනි ජාතිය බවට පත් වෙලා තියෙන්නේ. හේතුව ගත්ත දෘෂ්ටි මතවාද ඇදහිලි ප්‍රාර්ථනා සම්පූර්ණයෙන්ම දුර්වලයි. අඥානයි, අදූරදර්ශී, යථාර්ථවාදී නෑ, සත්‍යවාදී නෑ, සුභවාදී නෑ. ඒකයි හීනමානයෙන් පිරිච්ච මිනිස්සු. රස්සාවක් කරන්න ඉගෙන ගන්න මිනිස්සු නේ ඉන්නේ අපි ළඟ. ගොඩාක් අය ඉන්නේ එහෙමයි. රස්සා දෙන්න මිනිස්සු ඉගෙන ගන්නේ නෑ. රස්සාවක් කරන්න ඉගෙන ගන්න රස්සාවක් දෙන්න මිනිස්සු ගේ දෙන හැටි ඉගෙන ගන්න. කායයත් ළඟ වැඩ කරන්නේ. ඇයි? රස්සා කරවන්න රස්සා දෙන්න සෑහෙන බුද්ධියක් ඕන, නිර්මාණශීලී ආයතනයක් ගොඩනගන්න ඕන. රස්සාවක් කරන එක ඇත්තට මොලයක් ඕනේ කියන දේ හොය කරගෙන ඉන්න පුළුවන්. යතහත් වෙන්න ගැන්නුවා, පහත් වෙන්න ගැන්නුවා, කියන දේ අහන්න ගැන්නුවා, කියන දේට එහෙයි කියන්න ගැන්නුවා. ඔබට ඕන තරම් විවේචනාත්මකව මේ දේශනා බලමින් ඔබ තුලින් ඔබ සත්‍යය මතු කරගන්න උත්සාහ කරන එක තමයි ඔබේ ශ්‍රේෂ්ඨත්වය. දිනෙන් දින අභිමානය ඇති කරගන්න, දිනෙන් දින ශ්‍රේෂ්ඨත්වය ඇති කරගන්න. ඒ හැම මොහොතකම ඔබ ඇති කරගන්නේ ඔබේ අවදිය. ඔබට දැවැන්ත පෞරුෂයකින් හෙබි උචුපටිපන්න බවක් ඇති වෙනවා. අවබෝධයෙන් අවදි වෙන ගතියක් ඇති වෙනවා. නිත්‍යාවත් එක්ක හැමදාම සටන් කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. හැබැයි ආ ධර්මානුකූලව සටන් කරන්නේ, ධර්මයේ ඉක්මවා සටන් කරන්නේ, ධර්මානුකූලව සටන් කරනවා, පායචේකේව සටන් කරනවා. අසානේ ප්‍රතිපල හැදීර ජයග්‍රහණය කියන එක ලැබිය යුතු තියෙනවා. මේව තහනම් මේව ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා දෙයක් ආර්ය මාර්ගයේ නිශ්චිත වශයෙන් නියම කරලා තියන්න බෑ. මොකද හේතුව තක්ක තක්ක විචක්කන පියවරෙන් පියවර අලුත් වෙන ලෝකේ පියවරෙන් පියවර අලුතෙන් හිතන්න ඕන. මොහොතින් මොහොත අලුත් වෙන ලෝකේ මොහොතින් මොහොත අලුත්ව හිතන්න පුරුදු වෙන්න ඕන. න්‍යායන් තියෙන්නේ, ප්‍රතිපදාවන් තියෙන්නේ සීලබ්බත පරාමාසවල ඉන්න අයට. එයාගේ රූල්ස් තියෙන එක රූලක් ගත්තාම ඒකම තමයි අර කෝච්චි පීල්ලියක් වගේ. එකම පීල්ලෙන්නේ කොච්චර කෝච්චිය ගියත් යන්නේ එකම පීල්ලිය හැමදාම යනවා. සීලබ්බත පරාමාසය තුල ඉන්න මිනිස්සයාට අර පීල්ලෙන් පට පිට පැනලා කෝච්චියට යන්න බෑ වාගේ යන්න බෑ. එයා සීලබ්බත පරාමාසය තුලම ඉන්නවා. ඒක න්‍යායක් තිබුණොත් එහෙම වෙන්නේ. ඒක අනන්ත විශ්වයේ වාගේ විවෘත වෙන්නේ නැහැ මේ සීලබ්බත පරාමාස වල ඉන්න සත්වයා. ඒ නිසා තමයි සීලබ්බත පරාමාස දුරු කරන්න ඕන. විචිකිච්ඡාව දුරු කරන්න නම් විශ්වාසයන් අයින් කරන්න. පුජ්‍යලය විශ්වාස කළාද ඒකත් ගැටලුවක් වෙනවා. දහමක් විශ්වාස කළාද ඒකත් එයාට ගැටලුවක් බවට පත් වෙනවා. විචිකිච්ඡාව කියන එක ඇති වෙනවා. ප්‍රත්‍යක්ෂ ලෝකයේ තුලම සෑම විටම කටයුතු කරනවා නම් එයාට විචිකිච්ඡාවක් මුල් කරගෙන කටයුතු කිරීමට අවශ්‍ය නැහැ. විශ්වාසයන් සියල්ල විචිකිච්ඡාව සමග මුසු වී ඇත. ඇදහීම් සියල්ල විශ්වාසයන් සමග මේ විචිකිච්ඡාව සමග මුසු වී ඇත. ප්‍රාර්ථනාවන් සියල්ල විචිකිච්ඡාව සමග මුසු වී ඇත. නිර්වාණය පවා බෞද්ධයන්ට විචිකිච්ඡාව සහිතවයි පවතින්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ තමයි විචිකිච්ඡාව නැති වෙන්නේ. දකින්න හරි මේසෙ ඔබේ විමර්ශන ශක්තිය එතෙන්ද දිග නැති එක මිසක් නැත්තම් නිවන තියෙන තැන කියලා ඉවරයි. සාවින්හන්සේ ධර්මයේ ඕන තරම් කියලා තියෙනවා නිවන තියෙන්නේ කොතනද කියලා. නමුත් ඒක නෙලා ගන්න ඔබේ අත දිගමදී. අත දික් කරන්නයි ඕන, දිගු කරගන්නයි ඕන, කෙසේෝ නිලා ගැනීමට උත්සාහ කරන්න ඕන. ගතක තිබෙන රසවත් අමගෙඩියක් දැක්කොත් හොඳට බැහිලා ඉදිලා තියෙනවා. ගල් පාරවල් දෙකක් ගහලා යන්නේ, පුළු පාරවල් දෙකක් ගහලා යන්නේ. හිමින්සරේ කොහොම හරි අරක කඩාගෙන යනවා යන්න තමයි බලන්නේ. ආන් ඒ වගේ ඔබට දුරින් නමුදු සත්‍ය පෙනේ නම් ඒ වෙනුවෙන් ඔබ කැපවීම කළ යුතුයි, සතන් කළ යුතුයි අවබෝධ කර ගැනීමට. අවබෝධ වෙනතුරු, ප්‍රත්‍යක්ෂ වෙනතුරු අත් නොහැර, ඔබට කියනවා ආරද්ධ වීරය, අත් නොහරින සතර සම්‍යප්ප්‍රදානයන් අදන අත්හරින්නේ නැහැ. ඒ සත්‍ය අවබෝධ වෙනතුරු මොකද? ඉන්ද්‍රියයන්ගේ නිදහස් වෙන දවස, සංස්කාරකයන් ඉක්මවන දවස, ලෝකෝත්තර බවට පත් වෙන දවස, සංයෝජන දුරු වෙන දවස, දකින්න තුරු එයා අත්හරින්නේ. මම මාව ඉක්මවන තුරු මම මගේ මමත්වයේ ඉක්මවන තුරු මම මේක අත්හරින්නේ නැහැ. කියලා වීරයෙන් පෞද්ගලිකව වැඩදරන. හිතන්න එපා දේශනයක් අහලා මේක කරගන්න පුළුවන් කියලා. දේශනෙක ඉන්න ඔබට කියා දෙන්නේ ඔබේ වෙරවීරිය තියෙනවා නම් පුංචි GPS එකක් හැදියට තමයි දේශනයක් වැඩ කරන්නේ. GPS කියන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නවද? GPS සහනය වගේ එකක් නෙමෙයි. මොනවද මේ GPS කියලා කියන්නේ? අර මාර්ග උපදේශනය. මාර්ගය පිළිබඳව ලබා දෙන උපදේශනය. මග පෙන්වන්න ඔබට වමනා නම් ඔබේ ජීවිතයේ සත්‍ය අවබෝධය කර ගැනීමට කරන්න. මේක ලබනාත්මේ උපත නැති කිරීමක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. මේ ආත්මෙම මෙතන සත්‍වේ පුජ්‍යලයක් නැහැ කියලා අඳුනා ගැනීමක්. ඊට පස්සේ ඊළඟ කතාව මට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කතාවෙන් මේ කතාව අහවර වෙනවා. මොකද මේ ආත්මෙම සත්‍වේ පුජ්‍යලයක් නැහැ කියලා අවබෝධ කරගත්තාම ලබන ආත්ම කවුරු ගැන කතා කරනවා? හැබැයි නැහැ කියන එක නෙමෙයි. සත්‍යේ පුජ්‍යලේ හදාගත්ත දන හදාගත්ත අයට ඒ කර්ම බලවේගය තියෙන අයට පුනර්භවයක් කර්ම විපාකයක් තියෙනවා. ඒ සත්‍යයා ඒ පුජ්‍යලයා ඒ ආත්මයේ කර්ම බලවේගයේ ඉක්මවන කෙනාට මේ සත්‍ය අවබෝධ වෙනවා. මේක නැති තැන හදාගන්න දෙයක්. නැති තැන හදාගන්න දෙයක්. ඒ හදාගන්න වේගය නිසා ඒ කර්ම බලවේගයේ කැරකී ගමන් කරනවා. හරියට සුලි සුලඟක් වගේ. සුලි සුලඟක් කොහොමකත් තිබුණේ එක පාට එක තැන කැරගෙන පටන් ගත්තා. කැරගෙන පටන් ගත්තාම ඒකෙම වේගය ඒකටම හේතු වෙලා ඒක ඔහේ කැරේ කැරගි මහා බලවේගයක් ඇදෙට සැරිසරනවා. අමුතු දෙයක් නෑ. නිකන් හුලඟක් කැරගෙන ඒක විතරයි නේ සිද්ධ වෙන්නේ. නමුත් ඒකට ගෙවල් පවා අනිත් පැත්ත ගහන්න පුළුවන්. වාහන පවා උසුලගෙන යන්න පුළුවන් ගතියක් ඒක ඇතුලේ තියෙනවා. නමුත් ඒක විසිරුවල බැලුවාම විසිරලා ගියා මොකක්වත් තියෙනවද ඒක ඇතුලේ? අන්න ඒ වගේ අපි මේ සංස්කාරයන් තුල එකට ඝෂ්ඨණය සිද්ධ වෙන තැන, මේ ඉන්ද්‍රිය ඝෂ්ඨණය සිද්ධ වෙන තැන මේ බලය හට ගන්නවා. ඒක විදසුන් නොවනේ දැක්කහම මේ බලය විසිර යනවා. ඉතින් මේ ලෝකේ ඉලක්ක කරන්න හරි අමාරුම දේ මේ නිවනයි කියන එක බුදුහාමුදුරු මතක් කළා. අමාවක දවසක අස්ලොන් ගහ දාසේකට පළල ඈතින් තියලා මීටර ගානක් දුරින් තියනවා තියලා දක්ෂ දුනුවායක විසින් එම අස්රෝන් ගහක් දෙකට පැලෙන්න වැහි දවසක අර වැහි වහන්න විදුලි කොටනවනේ. අර විදුලි කොටන එළියෙන් දැකලා ක්ෂණිකව ඒ අස්රෝන් ගහක් දෙපළු වෙන්න තියනවා වගේ වැඩක් කිව්වා. ඔබ ඒ දක්ෂ දුනුවායා විය යුතුයි. ඔබට අන්නේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් දක්ෂතාවයේ තියෙනවායි කියලා ඔබට දැනෙච්ච දවසට ඔබට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් කියන්නේ ඕක කරන්න බෑ කියලා. අභියෝගේ බාර ගන්නෑ. ඔබට හරිය කිව්වොත් එහෙම අස්ලොන් ගහක් ඕක දාසියට බලන්න ඕනේ. අපි ලොන් ගහම තියෙමුකෝ. එහෙම තිබ්බා දුන්නක් අරගෙන කරවල දවසක අර විදුලි කොටන එළියෙන් අස්ලොන් ගහ දැකලා ඒක දෙපළු වෙන්න ඒ අස්ලොන් ගහ හරියට දෙපැත්තට පැලෙන්න ඕන. දෙපළු වෙන්න විදින්න ඕන මීටර 10ක් දුර ඉඳන්. අභියෝගෙ බාර ගන්නවා නම් ආන්න එයාට පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න. හවල් නෙමෙයි හොඳට මතක තියාගන්න, ගිනි කරුවල අන්ධකාරයක් හමාවක දවසක් ලාම්පු නෑ පන්දන් නෑ අර අසුරුන් ගහ රඳවපු තැන ක්ෂණිකව දකින්න හැකියාව ලැබෙන්නේ අර විදුලි කොටන තප්පරයක එළියෙන් දකින්න ඕන. ඒ දැක ඉලක්කය ගන්නත් ඕන දෙපළ වෙන විදිහින්නත්. ඔය චිත්ත ධෛර්යයේ තියෙන කෙනාට තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. තේරුණානේ? එවැනි චිත්ත ධෛර්යයක් තියෙනවා. මට මතකයි මගේ ගුරුවරයා ඇහුවා, ඔබේ ඉස්සරහට මහා පෘථුවිය පෙරලගෙන ආවොත් ඔබ මොකද කරන්නේ කියලා. මම කිව්වා මං අතින් පහර දෙනවා දෙපළු වෙන්න කියලා. මහා පෘථුවියෙන් ගල්කන්දක් නෙමෙයි හොඳේ. මහා පෘථුවිය ඇඟට පෙරලගෙන ආවත් මං අතින් ගහනවා දෙපළු වෙන්න කියලා. හීන කතා වෙන්නත් පුළුවන්, සුරංගන කතා නෙමෙයි. ඒ තමයි චිත්ත ධෛර්යය. මතකද බෝසතාණන් වහන්සේගේ කතාවක් තියෙනවා තමන්ගේ පැටව මූදට වැටුණා ලේන් පැටා. ලේන් අම්මා මොකද කරේ? වලිග තෙමලා අරගෙන ඇවිල්ලා ගොඩට ගසලා ආයි දුවල ගිහල වලිග තෙමාගෙන ඇවිල්ලා ආයි ගසනවා. මොකද මහමෝදේ වතුර අඩු කළා කුමාරි දරුවෝ බේර ගන්න. මොකද ඒකෙන් මහමෝදේ වතුර අඩු කරයි නැද්ද කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. මොකද්ද කැපවීම? කැපවීම කියන්නේ ඒවට. චිත්ත ධෛර්යය කියන්නේ අන්න ඒවට. ඕනෑම අභියෝගයක් වුණත් ජය ගන්නට පුළුවන් අත් නොහරින වීරය එයා ළඟ තියෙනවා කියේ. ඔය දර්ශනය, ඔය කැපවීම ටිකත් එක්ක ධනාත්මක ගුණයක් ගත්තා නම් අපේ මිනිස්සු හැම කෙනෙක්ම හරි ඉදිරියෙන්, හරි වාසනාවන්තයි, හරි යහපත්. ඒ දැනට අපේ රටේ ජනප්‍රිය වෙච්ච දේවල් එච්චර හොඳ දේවල් නෙමෙයි. පන්සල් ආශ්‍රිතව හැදිච්ච දේශපාලකයෝ දිහා බැලුවත්, පන්සල් ආශ්‍රිතව හැදිච්ච කොල්ලෝ දිහා බැලුවත් ඉතාම දූෂ්‍ය, ඉතාම බොරු කියන, රවට්ටන මේ පාපිෂ්ට මිනිසුන් වැඩිපුරම ඉන්නේ පන්සල් ආශ්‍රිතව. කර්මයට, කර්මඵලයට බය නැති, පාපයට බය නැති මහා දූෂ්‍ය මිනිසුන් ඉන්නෝ පන්සල් ආශ්‍රිතව. පන්සල ගොඩක් ළඟින් ආශ්‍රය කළයි කියලා යමෙක් කිව්වොත් එහෙම මම නම් ඒකට බිය වෙනවා. මොකද ඔහු යහපත් උජ්ජලයක් නොවන බව මා දන්නා නිසා. විශේෂයෙන් සිවුරු අරලා ඉන්න පුජ්‍යලයක් කියලා කිව්වොත් එහෙම නම් හොඳටම බය වෙනවා. මොකද මේ පුජ්‍යලයා අතිශයින්ම භයානක පුජ්‍යලයක් කියලා අවබෝධ කරගන්නා නිසා. නමුත් අර චාරිත්‍රයක් අනුවට මේ මහාන වෙන තායිලන්තය වගේ, බුරුමය, බුරුම රටේ මියන්මාර් වල වගේ අය ගැන එහෙම හිතන්නේ නැහැ ලංකාව ගැන. මොකද හේතුව අපි උගන්වලා තියෙන එපයිගේ කිය වැරදි. මිනිස්සුන්ට වැරදි උගන්වන, වැරද්ද උගන්වලා කියනවා මේක කරන්න එපයි කියලා. ඊට පස්සේ අපි දන්නේ නැතුව එපයි කියන එක ඔළුවෙන් අයින් වෙලා වැරදි කරන්න කොහොම හරි උගන්වලා තියෙනවා. සතුන්ට කරුණාව දයාව පාන්න කියලා ඉගැන්වුවා නම් මොකද වෙන්නේ? සත්තු මරන්න එපා කියලා උගන්වන්නේ නැතු. ඉබේම අයින් වෙනව නේද අර සතුන් මැරින්. කරුණාව දයාව පාන්න කියලා ඉගැන්වුවා නම් මොකද වෙන්නේ? සත්තු මරන්න එපා කියන්නේ නැතුව. හරි. හරිදී කරන්න මිනිසුන්ට දානය කරන්න නිවැරදි කටයුතු කරන්න කියලා කියනවා නම් සොරකම් කරන්න එපයි කියන වචනේ පාවිච්චි කරන්න නැතුව අපි මිනිසුන්ට හරිදී කියනවා වෙනවා. එනිසා ඍණාත්මක ක්‍රමවේදයකින් ලෝකේ ඇත්ත කියා දෙන්න අවවාද අනුශාසනා කරන්න ගියාම චිත්ත රූප වශයෙන් වරදම මිනිසුන්ගේ හිස මතට පැටවෙන නිසා වැඩිම වැරදි කරන පිරිස බවට බෞද්ධයා පත් වෙනවා. බොරු කියන්න එපයි කියන්නේ නැතුව මිනිසුන්ට සත්‍යම ප්‍රකාශ කරන්න, හරි දේ කරන්න, හරි දේ කියන්න කියන මට්ටම කියලා දුන්නා නම් මනස උසස් වෙනවා, දර්ශනය උසස් වෙනවා, මිනිසා හරි ඍජු වෙනවා. බොරු කියන්නේ පැයි කියපු දැන ප්‍රාථමිකයි. ඉතින් එහාට ගිහිල්ලා සත්‍ය ප්‍රකාශ කරන්න, හරි දේ කරන්න, කියන වෙලාවට කරන්න. මේ ලංකාවේ මිනිස්සුන්ගේ අදිටම කියන දේ කරන්නේ, කියන වෙලාවට කියන දේ කරන්නේ. ශවට්ටන බොරු කියන ගුණය හරි ජනප්‍රියම තියෙන, වැඩිපුරම තියෙන බෞද්ධයා ළඟ. ඊළඟට තියෙන අනිත් එක් ආගම් දෙක තුනක් ව්‍යාපාරික ආගම් කීපයක මිනිසුත් ඉන්න දැඩිසේ රවට්ටනවා, මුලා කරනවා. ඒක හරි භයානක තත්ත්වයක්. සුරාපානය කරන්නට එපයි කියනට වැඩිය හොඳයි මිනිස්සුන්ට කියලා දුන්නා ඔබගේ සිහිය බුද්ධිය ආරක්ෂා කරගන්න. සිහියෙන් කටයුතු කිරීම නම් ශික්ෂාව මම සමාදන් වෙමි කියලා. එතකොට සිහිය නැති කරගන්න දේවල් මිනිස්සු කරන්නේ නැතුව සිහිය ආරක්ෂා කරගන්න දේවල් කරන්නට ඉඩ තිබ්බා. එතකොට වැරදි චිත්ත රූප යන්න යන්න වැරදි දේම් කරන පිරිසක් මෙහි වෙනවා. ඒ නිසා අපේ ධර්මයේ සමාජගත වෙච්ච විදිහේ ඍණාත්මක බවක් එක්ක ඒ ක්‍රමවේදයේ දෝෂයකුත් එක්ක මිනිසුගේ ජීවිතවලට ධර්මයේ නෙමෙයි ගමන් කරලා තියෙන, දන්නේ නැතුව ධර්මයේ සීල යොදාගෙන අධර්මයේ ගමන් කරලා තියෙනවා. ධර්මයේ සීල දෙකේ අධර්මයේ ගමන් කරලා තියෙනවා, පොම්ප වෙලා තියෙනවා. අර සාමයේ කාක්කන් හැටියට මේ අවිවිලදාම් කරන පුජ්‍යලෙන්නේ ඒ වාගේ තමයි. සාමයේ ප්‍රකාශකයෝ පරවියෝ වගේ ඉන්නේ අවිවලදාංකාරයෝ. ආන් එහෙම ලෝකයක් වගේ වෙනවා සමහරලාට. අපිට මේ ප්‍රවාහනය කරද්දී සිද්ධ වෙන ඒ දුර්වලතා මත. ඒ නිසා අපි වැරද්ද ඉගෙන ගන්නවට වඩා හොඳයි හරි දේ ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕන. ඊළඟට අපිට වැරදි ඉගෙන ගන්න ඕනේ. හරි දේ ඉගෙන ගන්න, හරි මාවතේ යන්න. එතකොට වැරද්ද කියලා එකක් උඹ හොයන්න ඕනේ. එහෙනම් වැරද්ද උගන්නන්න ඕනේ. හරි මාවතේ ගමන් කරනකොට වරදින් එයා මිදෙනවා. වරදෙහි ඈත්ව කටයුතු කරනවා. ඔබේ මනස තබාගත යුතු අරමුණ, ඔබේ මනස තබාගත යුතු තැන කොතනද කියලා ගොඩාක් අනෙක් අහනවා. ඒ වගේම දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. මනස තැනක කොටු කරන්න එපා. මනස නිදහස්ව තබා. නිදහස්ව තැබූ විට තමයි ඔබට තත්වාකාරය බලන්නට පුළුවන්, දැනගන්නට පුළුවන්. නිදහස්ව තබන්න. එවිට ඔබට හරිදී හරි විදියටත් වැරදිදී වැරදි විදියටත් දැනෙන්න පටන් ගන්නෙවි. ස්වභාවයෙන්ම අවබෝධය නිසා යථා අවබෝධය නිසා වැරද්ද මගහැර හරි මාර්ගත ඔස්සේ ගමන් කිරීමට ඔබට සිහිය කල්පනා උදා වේවි. ඇත්තටම මිනිස්සේ කටුවිති උඩින් අත පය තබන්නේ නැතුව ගමන් කරන්නාසේ. ඒකයි අපි මනස තබා ගත යුතු තැන. විවෘතව තබා ගන්න. ඒකට තවත් කිව්වොත් එහෙම අල්ල ගන්න අරමුණක් ග්‍රහණය කරන්න අරමුණක් නැහැ කියන එක. හිස්ව තබා ගන්න ඕනේ කියන තැනට එන්න එපා. හිස්ස තබා ගැනීමෙන් කටයුතු කිරීම නෙමෙයි සිහියෙන් අවදීන් කටයුතු කිරීම. සිතුවිලි නැතුව කටයුතු කිරීම නෙමෙයි මේ සිතුවිලි සහ අරමුණු අතර අවදීන් කටයුතු කිරීම. අද අපි මුලින් මතක් කළා වගේ අලුත් වෙන ලෝකයේ අලුත් වෙවි. හැම මොහොතකම විවෘත වෙන්නේ එක මොහොතක නෙමෙයි මනුස්සයෙක් විවෘත වෙන්නේ. හැම විටම මනස වැහෙනවා, හැම විටම අවදි වෙනවා. වහින වෙලාවක තමන්ගේ වාහනේ වීදුරුවට නිරන්තරයෙන්ම වැහි බිඳි වැටෙනවා. වැටෙන වාරයක් පාසා වයිපරයෙන් ඒක පිහිදානවා. ඔබේ සිහියටත් ඔබේ ඥාණයටත් එහෙමයි. මේ රජස් ලෝකයේ තියෙන දේවල් හැම මොහොතකම වැටෙනවා. ඒ වැටෙන පාරයක් පාසා ඔබේ ප්‍රඥාව නැමැති, ඔබේ සිහිය නැමැති මේ වයිපරයෙන් මේක පිසදානවා. මේ හැම මොහොතකම අවදියක් සිද්ධ වෙන්නේ, මාර්ගයේ පැහැදිලි වීමක් සිද්ධ වෙන්නේ. එක සැරේක කරලා එහෙම වෙන්නේ නැහැ. හැම මොහොතකම අවදී, මොහොතින් මොහොත අවදීන් ඉන්නවා. යථා අවබෝධයෙන් යුක්තව ඉන්නවා. සත්‍ය අවබෝධ කරගත්ත අයට පවතින ලේසි. සත්‍ය අවබෝධ වෙච්ච නැති අය මාර්ගය තුලින් සත්‍ය අවබෝධ කරගත යුතුයි. සත්‍ය වනාහි අසත්‍යයෙන් තොර වූ තැන මිස සත්‍ය කියා දෙයක් ලෝ නැත. ලෝ ඇත්තේ සියල්ල අසත්‍යයක් පමණයි. සත්‍යයක් ලෝකේ කොහිම තැනකවත් නැහැ. තවත් විදිහක කියනවා නම් ලෝකේ සැපයි කියලා දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. අපමල් රේණුවක්වත් නැහැ ලෝකේ. පවතින දුකක්. ඒ නිසා දුකක් නම් දුක අල්ලගන්න එපා. දුකක් නම් දුක අල්ලගන්න එපා. ඒ කියන්නේ අතහරින්න කියන එක නෙමෙයි, අල්ලගන්න එපා කියන එක. අල්ලගත්තොත් තමයි අතාරින්න වෙන්නේ. ඔබ මුලින්ම අල්ලගන්න එපා. ඊට පස්සේ ඔබට අතාරින්න දෙයක් නැහැ. ඒස අල්ලා ගැනීමෙන් වලකින්න, අතහැරීමෙන්. කටයුතු කරන්න විට අවශ්‍යතාවයක් වෙන්නේ. ජීවිතේන්ද්‍රිය අභිභවා යන සත්‍ය විශේෂ ඥානේ අවබෝධ කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුද්ධ සරණයි.